மாட்டி அதன் சாதுக்கியன் ஆரம்பிக்கிறவி மகன் சேவா வாக்கரன் சுவாமி மகன்சி நமக்கு எனக்கு நமக்கு நாம் தானோ கபி நமத்வார கபி நமது நாம உன்வான் சேவைக்கேன சிறுவும் ஆகின்ற ஜாத்திக சாசனிக சமாஜிய கட்டகித்தும் சத்வத்கரகனி துன்வங்கி ஆசீர்வாதி ஜெயசீமா போதின்வான் கீதேவாதிர சாதனால் ஜத்தில பிரிகாண்டும் ஏக்கம திங்காம் பிள்ளை பந்த பட்டி நேக்கியனவன் அங்கீகரமா அத்தநாயக மகாத்மா என்ன கத்தாக்கிற நிச்சல மற்றும் அங்கீகரம் தக்கேன்னு என் பரம்பராவை பிள்ளை பந்தவர் என் பரம்பராவை என் கத்தாக்கிற கூட முடிவு மதக்கேன்னு புத்ததால் சிறுசேன அர்த்தமா பொருள்நர் வீட்டுக்கும் அங்கீகரமே பிரதேசி சாடு ஜனப்பியத்தை வீச்சு பிரபுத்து பவுடா ஏக்கமாப்பட்டு சித்தேதான பிரிசேன மதுனே பிஜோகோன் மா ஆதி பிரிசே பார்த்தேன் ஏ ஹெம்கெனேக்கும் நாராயண இப்படி அபியாரா வியாரஸ்தான் இப்பரணி தாயக்கு பவுடா கெனக்கு மங்கிதராம அவனுக்கு ஒரு நேதா பரப்பு நம்ம கிராம தாண்டுவோம் ஜாத்தநாயக் மகாத்மா வியாரஸ்தானி தாயகத்தில் பாதினு புது மகாத்தீரு கட்டகிதொழுதி தமிழ் பொறுப்புடுவோம் உபகாரகரமே வியாரஸ்தான அபிவிருத்தி ஆகிற பௌடத்தினங்கள் நம்ம மதக்கிற நத்தர் மங்குடா கருணு கேண்டு மங்கிதான் காடிபதி வேணிசா மந்திரி கண்சாசன கண்ண தாஸ்கரங்கினே சதுமே கரண்ணி இதருவாட்டு ஆசீர்வாத பிரிஞ்சு அம்மக்கினி தாத்தக்கினி தருவு அப்படி ஹதன்னி தருவாங்க அபிவிருத்தி பிரிஞ்சு தமிழ்நாங்க அந்திம் சத்திய தக்க வீதம் கரடா தருவாங்க அபிவிருத்தி ஆக்கிற மௌபியோகமக்கினுக்கும் ஆகி மேம் அவர் உடா தருவாகி ஜன்மதின அருமனு கருகன பழையவழி ஜன்மதினியாய் தலைகள் முருகி திருநாங்கி ஆசீர்வாது கேதீமா போதின்வான் பிறகு வந்து அருதாவான் செய்கிறீமி ஏ ஜன்மதி சம்புரா தருவாட்டு முதுக் நீரோகி சுபத்த லபேவா திருநீர் சித்தவேவா திருநாங்கி ஆசீர்வாதின் தக்ஷாம் தக்கவரண தலை செய்வார்களா அப்படி பிரார்த்தனா கரணம் அப்புறம் அப்படி ஆந்திரன் மகாந்திர அப்படி ஆராதனா கரன் தரம் தேசனாலும்
සිරණ සහිත පංචේ සමාදන් වෙන්නට අවස්ථාවේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්බුද්ධං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සබ්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේතං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු
විශේෂ නිමිත්තක් මුල් කරගෙන යුවින් තලවලුතුමාගේ
ඒ පළමු පන්දිවිදෙන් සෙත්පති සඳහා දෙමව්පියන් විසින් මේ සංවිධානය කරනවා කටයුතු කරනවා. ධම්මං විනානත්ති සුඛානත්තා ඒ බුදුවදනට අනුව නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං අරං. අපිට වෙන සරණක් නැතය, ධර්මයේ සරණය තිබෙන්නේ කියලා බුදුවදනට අනුව කල්පනා කරා. අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව, දහම් පණිවිඩය පිළිබඳව සාකච්ඡාවක් කරලා, දේශනයක් කරලා අපේ මනස පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්න. බුදුහාමුදුරු නීති දාපු කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට නීති දාන්නේ දහමක් දේශනා කරන්නේ, අනක් නෙමෙයි බණක්. එනිසා බය වෙන්න ඕනේ, අනක් නෙමෙයි බණක්. හැම කෙනාම බුදුහාමුදුරුවන්ට ලඟුණා, විවිධ අඩුපාඩුකම් තියෙන ලෝකේ. ඒ නිසා ගැටලුවක් නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය තිබෙන්නේ මෙලව සඳහා පමණක් නෙමෙයි, පරලොව සඳහා පමණක් නෙමෙයි, මේ දෙලවම සඳහා. දනන්දති මෙලව සතුටින් වාසය කරන්න, උපයන්ත නන්දති සසර බොහෝසේ සතුටින් වාසය කරන්න ඉගෙන. කෙටියෙන් කියතොත් සන්තුට්ටි පරම ධනය හම්බ කරගන්න විදිය උගන්වන දහම තමයි බුදුබණ කියලා කියන්නේ. හැමෝම කැමති සතුටින් එහෙමත් නැත්තම් නිවීමෙන් ජීවත් වෙන්න, නිවන් දකින්න, නිවන් අවබෝධ කරගන්න. ඒ ගොඩාක් අපිට වැරදුනා මේ නිවන් දකින්නවා කියන එක. ඒක බුද්ධ කාලයේදී විතරක් කරන්න පුළුවන් දෙයක් කියලා හිතපු එක, මරණයෙන් පස්සේ උපදින්නේ නැති එක නිවනයි කියලා කෙටි සංකල්පයක් ඇති කරගෙන නිවන කැලෑවට දාපු එක, ඈතින් ඈතට දාපු එක විතරක්. නිවෙනවා කියන්නේ මේ දැවෙන ස්වභාවය නිවා ගන්න එක. දැවෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන නිවෙන විදිය ඉගෙන ගන්නවා. කොහොමද නිවෙන්නේ, කොහොමද දැවෙන්නේ කියලා කියන චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, දැවෙන විදිය තේරුම් ගන්න. පිනතුනි මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ප්‍රශ්න විසඳන ක්‍රම හතර. ලෞකික ලෝකෝත්තර දෙයාකාරයකම ප්‍රශ්න විසඳන ක්‍රමය චතුරාර්ය සත්‍ය. ප්‍රශ්නය අඳුරගත්තා, සමුදේහවත් ප්‍රශ්නේ හැදුනේ විදිය අඳුරගත්තා, නිරෝධය ප්‍රශ්නේ විසඳුමක් කියන්නේ මොකක්ද කියලා අඳුරගත්තා, මාර්ගය අනුගමනය කිරීම සිද්ධ කරා. මෙන්න මේ කාරණේ තේරුම් ගන්න අපි කළ යුතු කාරණයක් තමයි යෝනිසෝ මනසිකාරය. ඒක නෝනින් කරන්න තියෙන දෙයක්. ධර්මය හම්බ කරන්න ඕන, සතුටත් හම්බ කරන්න ඕන, ධනයත් හම්බ කරන්න ඕන, හොඳ ගුණ ධර්ම පින්කම් හම්බ කරන්නත් ඕන. අපිට කොච්චර කාලයක් තියෙනවද මේ ඔක්කොම කරන්න? මම වේගින් කියාගෙන යන්නම්. 2020, 2030, 2040, 2050, 2060, 2070, 2080, 2090. දැන් ඔක්කොම මොනවද කරන්නේ 2090? 2100 නව උත්කර්ෂවත් අන්දමින් අලුත් සියවසක් අපි සමරනවා. එදාට ගොඩාක් රැඳෙන්නේ පුජ්ජයි. මේ වඩා දියුණු, අතිශය දියුණු යාන වාහන තියෙන්නේ. ඒතකොට මේ ගොඩක් කලාවට පොළොව ගමන් අඩු වෙලා, අහසේ ගමන් ගොඩාක් පොඩි කුඩා කුඩා වාහන හදාගෙන මිනිස්සු නේමේයි. අපි නුඹේ අපි කවුරුවත් ඒ වාහන වල යන්නේ නැහැ. 2100 නේ එහෙම නම් අපිට පොඩි වීසා එකක් ඇතුව තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. පුංචි වීසා එකක් දෙන්නේ කෙටි කාලයකට තියෙන්නේ. ඒක 2040න් ඉවර වෙනවද 50න් 60න් හරි 70න් හරි 80න් 90න් හරි ඉවර වෙලා යයි පොඩිම දරුවෙක් කියලා නේද? එක 2100 වෙනකොට 80ක් වගේ ආයුෂ තිබුණොත් ඉතින් නැත්තම් දැන් මම පුඩි වචන කීපයකින් පිළිතුරු භාවනාවක් කෙරෙව්වේ. මොකද මේ භාවනාව මරණානුස්සති භාවනාවක් සිද්ධ වුණා. ඇත්තනේ නම් අපේ ජීවිතේ වීසා ඉවර වෙනකම් කියන කාලෙක ඔබ මේ සිහිය උදා වෙන්න ඕන. මේ සිහිය උදා වු නැති වුණොත් ජීවිතේ කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න බැරි වෙනවා. දවසක් මම මිනිස්සෙක්ගෙන් විමසලා මම 2150 දේව මොනවද කරන්නේ කියලා අහුවම ඒකට උනත් එයා කරන දේවල් කියනවා. 2150 උඩා මරණානුස්සති භාවනාවක් ඔන්න සිද්ධ වුණා. හරි අපේ ජීවිතේ කෙටි වුණ තේරුම. දැන් මේ කෙටි කියලා දුක් විඳින්න ඕනේ සංවේගයටපත් වෙන්න ඕනේ. මේ උත්තරීතර දහමක් නිවනක් අපේ මේ ඉන්ද්‍රයන් තුල සැබෑ සහනයක් සොයා යන ගමනක් අපි ආරම්භ කරන්නයි ඕනේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ සොයා ගැනීම හරි පුදුමයි. අපේ මානසික බිනතුනේ දුක හටගන්න විදියත් ඒ දුකෙන් නිදහස් වෙන විදියත් ලෝතර බුදුහාමුදුරුවෝ සාගත්තා. අපි ජීවත් වෙන්නේ මවාගත් ලෝකයක මායාකාරී ලෝකයක කියන එක බුදුහාමුදුරුවෝ අපිට පෙන්නනවා. දැන් බලන්න පුජ්‍යලයාගේ මනෝ ලෝකයේ වෙනස්ද නැද්ද? වෙනස්. ස්වාමියාගේ මනෝලෝකයේ නෙමෙයි බිරිඳට තියෙන්නේ. බිරිඳගේ මනෝලෝකයේ නෙමෙයි ස්වාමියාට තියෙන්නේ. බෞද්ධයාගේ තියෙන මනෝලෝකයේ නෙමෙයි කතෝලික කෙනාට තියෙන්නේ. කතෝලික කෙනාට තියෙන මනෝලෝකයේ නෙමෙයි මුස්ලිම් කෙනාට තියෙන්නේ. මුස්ලිම් කෙනාට තියෙන මනෝලෝකයේ නෙමෙයි Hindu කෙනාට තියෙන්නේ. දැන් තේරුණා නේද? දානත් කාය නානත් සංඥා ආදි වශයෙන් කියන දහම දානෝ මේ එක එක නාට එක එක වර්ග ಜಾති කුල මල වේද හැටියට දුප්පත් කෝසක් උගත් නෝගත්කම් අනුව මනෝ ලෝක වල අපි වාසය කරනවා. වචනය මනෝනේ. මොකද්ද මනෝ කියන්නේ? මන කියන්නේ. මවාගත් මවාගෙන ඉන්නවා. ඒ මවා ගැනීම තුල අපි දුක් විඳිනවා. මවා ගැනීම තුල සතුට. මේක පෝසත් කියලා හිතුවාම ශ්‍රී පෝසත් හරි ආඩම්බර. එදා මම තිය 70 ගණන් වල 60 ගණන් වල අර ජල්බර ගාල යන ඉබ්බකාරගේ හාමු මහත්තයගේ මොනතරම් ආඩම්බරයෙන්ද? හරි සද්දයි. සැප පහසු නෑ. දැන් ඒ වගේ ඉබ්බකාරයක අද ගියොත් එහෙම පෝසත්කමද දැනෙන්නේ දුප්පත්කමද? දුප්පත්කම දැනෙන යන්නේ තාම ඔටෝලියර් නෑ, ඒසි නෑ, ඉබ්බකාරෙක ඉන්නේ මේ කාලේ නේද? මේ මම දුප්පත් වාහනයක යනවා කියලා. හැබැයි එදා ගී එදා පෝසත්ම වාහනේ අද දුප්පත්. අද පෝසත්ම වාහනේ තවුරුදු 10කින් දුප්පත්ම වාහනේ. ඕම ඉස්සරහට 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 යනවා. හැබැයි මේ හැම කාලෙම ඒ පාවිච්චි කරන ඒ සුපිරිදේ ඒගොල්ලෝ හිතාගෙන හිටියා පෝසත්ම එක කියලා. හොඳයි වාහනේට කලින් තිබුණේ තිරික්කල අස්ව කරත්ත. හරි පෝසත් වාහනයක් ඇලේට පාවිච්චි කළාද නැද්ද? පාවිච්චි කළා. දැන් මම මේ පෙන්නන්නේ මනෝලෝකය. පෝසත්කම දෙන්නේ මනෝලෝකයක. දුප්පත්කම දෙන්නේ මනෝලෝකයක. උගත්කම කියලා හදාගන්නේ මනෝලෝකයක. වටිනාකම් මනෝලෝකය. ගමේ පෝසත් කියලා ඉන්න මිනිස්සයා හිතාගෙන නගරයට එනකොට සාමාන්‍ය කරන්නේ මිනිස්සු. මෙහි සමහර වෙලාවට බෝසත් කියන හිතාගෙන ඉන්න පැලක් තියගෙන රටකට ගියාම සාමාන්‍ය කවුරක් ඒ රටේ ඉන්න සාමාන්‍ය පැලක්දී තවත් ඉහළ දියුණු රටකට ගියාම බෝසත්ම ගැන සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙනවා. ඒකත් මේ හදාගන්න විදිය. අරයට සාපේක්ෂව මම බෝසත්. අරයට සාපේක්ෂව මම උගත්. අරයට සාපේක්ෂව මම ලස්සනයි. අරයට සාපේක්ෂව මම බලවත්. අරයට සාපේක්ෂව මම හොඳයි, ගුණවත්. ආදී වශයෙන් මේ සාපේක්ෂිත ධමයෙන් අපි පිළිබඳ මානයක් හටගන්නවා. හොඳයි, මෙන්න අපිට ඇති වෙන තත්ත්වය. දැන් මේ වෙනස් කරන්න ඕනේ, මේ තිබුණා. හැබැයි අපි අඳුර ගන්න ඕනේ. හිතේ තියෙන ස්වභාවයක් තමයි පෙතු කිසිම දෙයක් සදාතනිකව පොළොතින් නැති ස්වභාවය. හිත හරියට මිරිඟුවක් වාගේ. හිත හරියට මිරිඟුවක් වාගේ. පෙන පිටක් වාගේ. මිරිඟුවක් කියන්නේ රැවටිලිකාර ස්වභාවයක් තියෙනවා. හිත අපිව රවට්ටන මුලා පෙන පිළු වාගේ හිතේ හට ගන්නවා. හැබැයි හැමදාම පවතින්නේ එක ටික දවසකින් නැති වෙලා යනවා. දැන් ඔබේ හිතේ මේ වෙනකම් මොනතරම් දුක්, අංකටු, සංවේග, සන්තාප, තරහ, කේන්ති, ලෝභය, ඊර්ෂ්‍යාව ඔය වගේ නොයෙකුත් සිතුවිලි හටගෙන ඇති. මේ ජීවත් වුණු දස වසරේ, 20 වසරේ, 30 වසරේ, 40, 50 වෙන්න පුළුවන්. බලන ජීවිතේ හැරිලා ඒ හැම දෙයක්ම පෙළගුරු වගේ කුකුර කුකුරා කුකුර කුකුරා ගියා. දැන් අද දුක වේදනාව අද විඳිනවා. අද තියෙන වේදනා තත්ත්වෙත් එක්ක අපි මුහුණ දෙනවා. අද තියෙන මේ තත්ත්වෙත් හෙට දවසේ වෙනස් වෙනවා. හෙට තියෙන තත්ත්වය අනිද්දා වසරින් වසර වෙනස් වෙනවා. දැන් එහෙමනම් මොකද්ද මේ මනස කියන්නේ? මම මගේ ආත්මය කියලා දැඩිකොට නොගත යුතු සිද්ධාන්තය. මම මගේ ආත්මය කියලා දැඩිකොට ගන්නටි අවස්ථාවක් අපි නිර්මාණය කරගන්නකොට මේ මනස තුළ අපිට හැකියාව ලැබෙනවා තරහ දැඩිකොට නොගත වාසය කරන්න. මම මගේ කියලා ගන්න විට තමයි තරහ දැඩි වෙන්නේ. කේන්ති දැඩි වෙන්නේ. මම මගේ ආත්මය කියලා ගන්න විට තමයි ලෝභකම වැඩි වෙන්නේ. එහෙමනම් මේක ගන්න දෙයක් නැහැ කියලා තේරෙනකොට දෙන තුනේ මේක මේ එනවා. නමුත් දැඩි කරගන්නේ නැහැ. ඒ පිළිබඳ මුලාවක් ඇති කරගන්නේ නැහැ. දැන් අපි තියනවා අපේ හිතේ යම්කිසි හැමෝගෙම හිතවල තියනවා මොකද්ද තියෙන දෘෂ්ටියක් තියෙනවා. මොකද්ද ඒ දෘෂ්ටිය? සක්කාය දිෂ්ටිය. මේ හැමෝටම තියෙනවද ඒ දිෂ්ටිය? සක්කාය දිෂ්ටිය. මේ මගේ ශරීරය, මයි බොඩි. එහෙම දිෂ්ටිය තියෙනවද? තියෙනවා. හරි අමාරුයි. ඉතින් මේක පාලනය කරගෙන හදාගෙන වර්ධනය කරගෙන බොහොම අමාරුයි. මේ බොඩි එක නඩත්තු කරගෙන ඉන්නවා මයි බොඩි. හයි හුස්ම ගන්න බල. සල්ලි දීලක ගත්තේ නෑ නේ. සබාදහම සබාදහමට අවුස්සුන්ට සබාදහමට ඔක්සිජන් වලට මාව ආයිති. අද මේ වෙනකොට ජල ලීටර් කීයක් පානය කළා දෙනවද? වතුර වීදුරු 10ක්වත් බොන්න කියලා. වතුර වීදුරු 4ක් 5ක්වත් දීලා ඇද්දි ජල ලීටර් දෙකක් බොන්න ඇද්දි. හා යලේටත් අයිති මේ සමීපේ. හිරුගේ උණුසුම එළිය නිසා අපි දවසේ අද වැඩ කටයුතු කරා. බිල්ලගේම ගෙවුවද හිරුට? නෑ. ආ හිරුටත් අයිති. හරිනේ. මහපොළොවට නම් අපි මුකුත් ගෙව්වේ නෑ. නගර සභාවට නම් ගෙවන මහපොළොවට නම් ගෙව්වේ නෑ. ජල සම්පාදනයටත් ගෙවුව. ජලය වෙනුවෙන් ගෙව්වේ නෑ. ජල සම්පාදනයට ගෙව්වා. යලේ වෙනින් ගෙවලා නැහැ. දැන් කො මයි බොඩි අයිතිකාරයෝ ගොඩයි. හැබැයිම ඔබේ කැමැත්තට පවතින ඔබට අයිති කොටසක් ඔබේ ඇඟේ තියෙනවා නම් පෙන්වන්න බලන්න. එහෙම එකක් නෑ. බෙදලා බැලුවාම අයිතියක් නෑ. එතකොට අර ගැඹුරු මනසින් අහන්න බලන්න, නුඹ හරි අවිද්‍යාව සහගතයි නේද? තනියෙන් මම කියලා හිතන්නේ මේ බොහෝ ප්‍රත්‍යයන් එකතු කරගෙන එක එක ප්‍රත්‍යයන් වල තියෙන සමූහයක් නිසා පැවැත්මක් තියෙන මේ ශරීරය තුළ ඔබ චින්තනය කරනවා මම කියලා ආවේගයක් ඇති කරනවා. ඒ කියනවා මම යනේ සක්කාය දිට්ඨිය. මේ ශරීරයක් ඇත්තේ කියලා දකින්න. දැන් බලන්න හිතට මොකද වෙන්නේ කියලා. අනුන්ගේ තැනක ඉඳගෙන තමන්ගේ කියලා හිතනවා. මේ ලෝකේ මිනිස්සු හිතන දේම මේ මිනිස්සුන්ට වෙන්නේ නැහැ කියලා. මොකද හේතුව සිතිවිලි ධාමයේ අවිද්‍යාවසකට. දැන් මෙන්න මේ පොළොව බිම උදාහරණයකට ගමු. මේ පොළොව බිම අනුරාධපුර යුගයේ කාර්යදායි කියලා තිබුණේ. ඈ පොළොන්නර යුගයේ කාර්යද මේකයි කියලා තිබුණේ. බුදුහාමුදුරුව වැඩින කාලෙම කාලද අයිතිවලා තිබුණේ. ඒ ඉන්නගෙන මේක මගේ ඉන්නකො මගේ දෙයි කියලා හිතාගෙන ඉන්නේ නැතිනේ. දැන් ඔබ ගන්න ඔබේ නිවස මගේ හේදර මගේ නිවස මේ අවුරුදු 100කට කලින් 2900 දී කාලද අයිතිවලා තිබුණේ. එයත් හිතාගෙන හිටියා මගේ ඉන්නකො කියලා මගේ දෙයි කියලා. උනේ නැහැ. 2800 දී මේක මගේ ඉඩම කියලා කෙනෙක් හිතාගෙන හිටියා. උනේ නැහැ. 2100 දී මේක මගේ ඉඩම කියලා කවුරුහරි හිතාගෙන වෙන්නේ නැහැ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? නිකන් සිතිවිලි පීඩනයක් හදගෙන ඒ පීඩනය තුළ තෙරපීමක් පමණයි. මොකුත් වෙනස් කරන්න ඕනේ නැහැ. තේරුම් අරන් කටයුතු කේතලේ රස්නේ කියලා තේරුම් ගත්තාම අපිට තියෙන වාසිය මොකක්ද? පුච්ච ගන්න. මේකේ තියෙන උණු වතුර කියලා තේරුම් ගත්තාම මොකද්ද තියෙන වාසිය? කඩු පුච්ච ගන්න. මේ විදුලිය ආන්තරාදායකයි කියලා තේරුම් ගත්තාම මොකද කරන්නේ? එයා ඒ තුලේ නැහැ ඉන්නේ. ජීවිතය කියන එක තේරුම් ගත්තාම අපි ජීවිතේ විනාශ වෙන්නේ නැතුව නැහින්නේ නැතුව ලස්සනට සතුටේ ජීවත් වෙන ක්‍රමයක් එයා ඉගෙන ගන්නවා. ලෝතර බුදුහාමුදුරුව තමයි රහතන් වහන්සේලා තමයි මේ ලෝකේ සතුටින්ම ජීවත් වෙන දෙවිස. ඇයි? උන්වහන්සේලා ඉගෙනගෙන තියෙන සතුටින් ජීවත් වෙන ක්‍රමය. එතකොට අපිට නැද්ද සතුට? පුදුමු ලෝකයා සතුටයි කියලා හිතාගෙන දුවනවා. පෙරලිලා ඒ දේම ආයි වරින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණා වගේ ඒ සතුට වෙනුවෙන් දුවන ඒ ගමන දුක බවට පරිවර්තනය වෙනවා. කුඩා කාලේ ඉඳලා පොට්ට ජීවිතේ දුක වැඩි වුණාද සතුට වැඩි වුණාද? බල වැඩි වුණාද බර අඩු වුණාද? මං හිතන විදිහට ශරීර බරත් වැඩි වුණා. හිතේ බරත් වැඩි වුණා. දැන් කුඩාම ළමයෙක්ගේ මනස ගත්තාම හරි සැහැල්ලුයි නේද? අපිටත් අවුරුදු 5, 6, 7, 8, 10, 12 කාලෙදි මොනවද තිබුණු බං? ශ්‍රීව සහන සිද්ධි. ඒ වුණාට අපි හිතුවා ඉක්මනින් ලොකු වෙන්න සාමාන්‍ය වෙලේ මුසස් පෙළට යන්න ඕන, උසස් පෙළේ යුනිවර්සිටි යන්න ඕන, එහෙම එහෙම ගිහිල්ලා යන්න. දැන් නිවන අවශ්‍යද? තිරක් නොපෙනෙන සාගරයක අතරමං වුණා වගේ යම් කිසි ගුණයක් ඔබට තේරෙනවද? ප්‍රඥාවන්තලා තේරෙන්න ඕන. ප්‍රඥාව නැත්නම් තේරෙන්නේ නැහැ. ඒ ඇත්තන්ට තියෙන්නේ සංවේද හරි ධර්මයට හරි දෙයියන්ට හරි ජීවිතේ බාර දීලා තමන්ගේ ජීවිත කාලයේ ගෙවලා ප්‍රාර්ථනාවකට ජීවිතේ යට කරලා මැරෙනවා. නුවණැති කෙනෙකුට බුද්ධිමත් කෙනෙකුට එහෙම කරන්න බෑ. එයාට ජීවිතේ පිළිබඳව ගවේෂණයක් කරන්න සිද්ධ වෙනවා. ආත්ම ගවේෂණය. මොකද්ද මේ ජීවිතය කියන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දුක ගැන නෙමෙයි කතා කරේ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. දුක දුරු කරන දෙයක් ගැනයි කතා කරේ. දුක නිතදී මනුෂ්‍යයන තිබුණා. දුකේ නිදහස් වෙන්නයි බුදු කෙරෙන්න. මේ දේශනා කරන්නේ ඔබට දුක ගැන නෙමෙයි. ඔබ දුක් විඳිනවා. මිල මුදල් නැති වුණත් නැති වුණත් දුක් විඳිනවා. මිනි මුදල් නැති කමෙන් දුක විතරක් නැතුවද කියලා මුදල් දිනනකොට. ඒක එක දුකක් විතරයි දුක් දහසක් තියෙනවා. ඒ දුක නැති වුණයි කියලා මිනිස්සේගේ දුක නැති වෙන්නේ නැහැ. ඒ සඳ දුක් සමුදායක් තියෙනවා. ලෙඩ වීමේ දුක තියෙනවා. මරණ බය දුක තියෙනවා. අපි ජීවිතේ තේරුම් කරගන්න කොහොමද මේ දුක නොදැනෙන දුක හමු නොවන දර්ශනය අපේ ජීවිතේට අපි මතු කරගන්නේ කියලා කාරණා. ඒකද අපි මතක් කරනවා නිර්වාණ නිර්වාණය නිර්වාණය කියන වචනේ තේරුම මනසින් බාහිරින් නෙමෙයි මනසින් බැඳීම් වලින් තොරව බැනීම් තුළින් වාස්තරව වාසය කිරීම ඔබ දන්නවද කියලා ඇසුවොත් ඔබ ගෑ ඕ මම දන්නවා නෑ ඔබ ඒ දන්නේ බැනීම් තුළින් තොරව වාසය කිරීම කියලා ඔබ දන්නේ ගැටි ඒකයි බෞද්ධ භූමි ඉක්මනින් හරි ඉක්මනින් ගැටෙනවානේ ඔබ බැනීම් වලින් තොර කියලා අදහස් කරන්නේ ගැටි ප්‍රතික්ෂේපය ප්‍රතික්ෂේපය කියන්නේ බැනීම ගැටීම කියන්නේ බැඳීම තරහව කියන්නේ තරහින් බැඳීම වෛරය කියන්නේ වෛරයෙන් බැඳීම තේරුණා එහෙම නැතුව අර හොඳයි ප්‍රියයි මනාපයි කියන එකෙන් ඈත් වුණ ගමනින් එයා බැඳීමේ නිදහස් වෙලා නෑ තරහව වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව පළිගැනීම කියලා කියන්නේ බැඳීම එහෙම අපේ හිත බැඳෙන ආකාර දෙකක් තියෙනවා හොඳයි හොඳයි කියලා බැඳෙනවා නරකයි නරකයි කියලා බැඳෙනවා මේ බැඳි දෙක මේ බැඳි දෙකටම හසු වෙන්නේ කවුද මේ බැඳි දෙකටම මුල් වෙන්නේ මමෙක් වෙනුවෙන් මගේ නම වෙනුවෙන් මගේ ගරුත්වය වෙනුවෙන් මමෙක් වෙනුවෙන් මගේ රැකියාව වෙනුවෙන් මගේ ගේදර වෙනුවෙන් මගේ පැවැත්ම වෙනුවෙන් මුළු ජීවිත කාලෙම මහන්සියෙන් සාක්ෂි ඇතුව ඔබ මම යයි කියන්නේ කවර සාධකයකටද කාරණයකටද ඒ මම කොහිද එන්නේ කියලා කියන්න කියලා ඔබට කිව්වොත් ලියලා දෙන්න කියලා කිව්වොත් ඔබට අයිති දෙයක් ලියලා දෙන්න බැරි වෙනවා මොකද හේතුව මේ ශරීරය තුළම බලාගෙන දැන් අපි ගියා අපිට ඉතුරුවක් වුන්නේ වාතයට අයිති වුණා ජලයට අයිති වුණා මහ පොළවේ සාරයට ආහාර පාන වලට අයිති වුණා දැන් අපි එහෙනම් සිටවිලි දාමේ මොනවා දේවල් ඒවත් අපි මේ ඉන්ද්‍රයන් වලින් බාහිරින් එකතු කරගත්ත කරුණු කාරණා සමුදායක් තියෙන. ඒවත් මේ කරුණු වශයෙන් බෙදලා දුන්නට පස්සේ මේකේ මම ඉක්මවා ගන්න මේකේ මමෙක් කියලා පෙනීමක් විතරයි තියෙන්නේ දැනීමක් විතරයි තියෙන්නේ ඒ දැනීම හරියට මේ වගේ දෙයක් වේගෙන් ගිනි පෙරෙල්ලක් කලකවන විට රාත්‍රියේදී ගිනි රවුමක් වේවා හැබැයි ගිනි රවුමක් නැහැ ඒක කියන මුලා මායා වේගයෙන් මේ පෙති කැරකෙන පෑන් එකේ අපිට පේන්නේ නැහැ පෙති ඒ වගේම පිරුතුනේ වේගයෙන් ගලා යන මේ සිතුවිලි අතර අපිට හොයාගන්න අමාරුයි සත්‍ය. මායාව තමයි පේන්නේ. ඇයි මේ මායාව ගැන කතා කරන්නේ? ඔය මායාව තමයි ඔබව දුකටපත් කරන්නේ. ඔය මායාව තමයි ඔබව මුලා කරන්නේ. ඔය මායාව තමයි ඔබට පවු රැස් කරන්නේ. ඔය මායාව තමයි ඔබ රළු කරන්නේ, දැඩි කරන්නේ, ගොරෝසු කරන්නේ, මුලා කරන්නේ. ඒ නිසා සංයෝජන 10ක් තියෙනවා. දුරු කරන්න පළවෙනි සංයෝජන තුන කඩා ගත්තොත් සතර පාද සංසාරෙම යන්නේ. මොකද්ද සංයෝජන තුන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාර්ථ. මම කියන දෘෂ්ටියෙන් බලන්නේ. එහෙම නේද බලන්නේ. දැන් අපි ගමු. මේක දිහා අපි බලුවොත් මේ දේශීය දිහා. ඔබ බලන්නේ මම කියන දෘෂ්ටිය. ඔබට පේන විදියයි මේක ආර්ය ශ්‍රාවකයෙකුට පේන විදියයි අතර අපි බලමු වෙනස. මේකේ අයිතිය කාටද? ඔබ කියන්නේ පන්සලට අයිති එකක්. වර්ණය මොකද්ද? සුදු. නෑ මේක පිළිතුරු කළු පාටයි. මේක කළු පාටයි. ඔබට පේන්නේ නැද්ද? ඒ උගුරු පේන්නේ ඔබ මමත්වයෙන් බලන නිසා. මේක කළු පාටයි. ඒක නම් ටිකක් හිතාගන්න අමාරු කාරණයක් නේද? අපි නම් කළොත් යමක්, ඒ නම් කිරීම තමයි අපි දිගටම තේන්නේ. නම් කළොත් යමක්, ඒක තමයි අපි දිගටම අපිට පේන්නේ. මෙන්න මේක තමයි අපේ ගැටීමට හේතු වෙන්නේ. මම මේක දිගටම කළු පාටයි කිව්වොත් ඔබ මාත් එක්ක ගැටෙනවා. ඇයි? ඔබේ නම් කිරීමට වඩා මගේ නම් කිරීම වෙනස් වෙන බැරි. ඕක නෙමෙයිද ජීවිතේ හැම තැනකම තියෙන ගැටීම? වයසත් කියන නෙමෙයිද ජීවිතේ හැම තැනකම තියෙන ගැටීම? මිනිස්සුන්ට තෝරගන්න බැරි වෙච්ච තැනවලත් මේ ස්වභාව ධර්මයේ ලක්ෂණයන් තේරුම් ගන්න එක එක නම් වලින් ආමන්ත්‍රණ ඇති කරලා. ඒක බ්‍රහ්මන් කිව්වා, ගෝඩ් කිව්වා, අල්ලා කිව්වා, නේචර් කිව්වා, ස්වභාව ධර්මයේ කිව්ව මොන මොහරි කියනවා. මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ ඔය වාචික ප්‍රශ්නේ. මේකද කියන පිළිතුරින් පදපරණ. මොකද පදපරම කියන්නේ පදපරමයට නිවන් දකින්නත් බෑ කියලා තමයි සාසනේ තියෙන්නේ. ඇයි පදපරම කියන්නේ? මේ වචනවල ගිලිලා මෝඩයන්සේ ලෝකේ දකින්න. දෘෂ්ටිවල ගිලිලා මෝඩයන්සේ ලෝකේ දකින්න. සංකල්පවල ගිලිලා මෝඩයන්සේ ලෝකේ දකින්න. ඒක නිසා මේ සංකල්ප දුරු කරන්න සම්මා සංකප්පයට දෘෂ්ටි දුරු කරන්න සම්මා දිට්ඨියට පැමිණෙන්න. වචන දුරු කරන්න වචනේ ඉක්මවා ලෝකේ දකින්න. පිනුතුනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන වචන වලින් තොරව වචන වලින් අපි මොන තරම් සුළු දෙයක්ද සංනිවේදනය කරගන්න පුළුවන්. විශ්ව දහම පිනුතුනේ වචන වලින් තොරව වචනවල විහාගයේක සම්නිවේදනයක් අපිට නැද්ද? තියෙනවා. දැන් අපි උදාහරණයක් සරලව ගමු. පිය සෙනෙහස. වචනවල තියන්න පුළුවන්ද? මව් සෙනෙහස. ලියන්න පුළුවන්ද? බෑ. ස්වාමි භාර්යා අතර තියෙන සෙනෙහස. තියෙනවනේ. ලියන්න පුළුවන්ද? බෑ. ඈ? දරු සෙනෙහස මේක කියන්න බෑ. ඒක තේරුම් ගන්න සංවේදීව නිවන එවැනිම කාරණයක්. වචනවලට ගොඩනගන්න බැරි සීමාව ඉක්මවා යන ලෝකෝත්තර ලෝකයෙන් එතර උදාම. ලෝකේ කොහෙද තියෙන්නේ? ඔබ ළඟ. ඔය තියෙන ලෝකය. අත දිගෑරලා වමයක් මනින්න මැනලා උඩේ ඉඳලා පල්ලෙහාට බලන්න තමන්ගේ ශරීරයේ උස බඹයන්. බඹයන් පමණ ශරීරය තුළ තමන්ගේ ලෝකය තමන් නිර්මාණය වෙලා තියෙන. ඒ ලෝකය තුළ තමන් සතුටු වෙනවා දුක් වෙනවා. තමන්ගේ ලෝකය හැටියට තමන් ඒ සත්‍ය දකින්න මේ ලෝකයේ මෙතන වෙනවා. සත්‍ය දකින්න ලෝකයේ මෙතන ඥානයක් පහළ කරගන්න කියලා කියනවා. ලෞකික ඥානේ ලෝකෝත්තර ඥානය. විශේෂයෙන් සිතන පුරුදු වෙන අධිචිත්තයක් හටගන්න, අධිචිත්තයක් ඇති කරගන්න. විශේෂයෙන් දකින්න පුරුදු වෙන ඉන්ද්‍රිය විෂය ඉක්මවා දකින්න. දැන් පුජ්‍යලයාගේ පුජ්‍යලයාට ආගමෙන් ආගමට මේ න්‍යායන් සහ සංකල්ප වෙනස්ව පවතින්නේ ඇයි? ඔවුන් දකින්නේ ඔවුන්ගේ ඔළුවට ඔවුන්ගේ ශාස්ත්‍රවරු කියා දුන්නු විදියට. එහෙමනේ? ඒ විදිහට දැන් ඔබේ ඔළුවට අපි හිතමුකෝ ගුරුම භාෂාව දාලා නැහැ කියලා. බුරුම රටේ මියන්මාර් වල වැඩි ඉඳලා තියෙනවා. බුරුම භාෂාවෙන් මම ඔබට දේශනයක් කළොත් තේරෙයිද? තේරෙන්නේ. ඒකට ඇයි ඒ දේ නැත්තේ? ඒ ධ්වනිය අපේ ඔළුවේ සංවේදී කරලා නැහැ. ඒක චංචල වෙන. නමුත් අපි සිංහල භාෂාවද ඉංග්‍රීසි භාෂාවද චංචල වෙන්න ඒ සංඥා අඳුර ගන්න අපි පුරුදු කරලා තියෙනවා. දැන් තේරෙනවා නේද මොකද මේ අපිට වෙන්නේ කියලා? මනෝවිද්‍යාත්මකව හැම විටම අපේ චංචල භාවයන් තව කෙනෙකු විසින් අවුස්සනවා. ඒ අවුස්සන චංචල භාවයන් වලට අපි ඇවිස්සෙනවා. සබ්බේ වචන කතා කරනකොට ඊට අනුව චංචල වෙනවා. අසබ්බේ වචනයක් ඇසුනොත් ඒක අසබ්බේ වචනයක් කියලා චංචල වෙනවා. අපි කොහෙද ඉන්නේ? සංඥා මත යැපෙනවා. දැන් රහතුන්ට මෙච්චර කේන්තියක් නැත්ේ නින්දා කළාට අපහාස කළාට ඇයි? වචන මත යැපෙන චංචල භාවය උන්වහන්සේලාට නැහැ. මහත්සලෙට ඉහලින් දකින්න පුරුදු වෙනවා කියන්නේ පුරුදු වෙනවා. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඒකට. බුද්ධං ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ඒකට. ධහමට අනු අපි කොහොමද මේ දුකෙන් ගැලවිලා ලෝකේ දකින්නේ කියලා ආධ්‍යාත්මයේ තුලින් ඥානෙ වැඩෙන. සංකල්ප විදිනකොට, දෘෂ්ටි විදිනකොට, වචන විදිනකොට ඒවා තුලින් හටගන්න දුක්ඛ දෝමනස්ස අපිට දුරු කරගන්න පුළුවන්. මේ මානසික ධාමය ස්වභාවයෙන් තේරුම් ගත්තහම ඒකයි වැදගත්. දැන් මෙතන නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන්, සුඛ වශයෙන් ගන්න කිසිවක් නැහැ. ඒ වගේම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ගන්න කිසිවකුත් නැහැ. එයි අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසාමයි. සැබවින්ම මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම නිසාම නිට්ඨ වශයෙන් සුඛ වශයෙන් ගන්නත් බෑ. අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් ගන්නත් බෑ. එහෙම ගත්තොත් ඒ ගන්නේ කවුද? ගන්නේ මම. ගන්නේ සංඥා. ඔබ ඉන්න ලෝකේ සබ්බ වචන හා අසබ්බ වචන නැති තැනක ඔබේ ඥානය ප්‍රගුණ කරන්න සබ්බ වචන හා අසබ්බ වචන නැති තැනක, ගරු වචන සහ නිගරු වචන නැති තැනක, හොඳ සහ නරක ඉක්ම වූ තැනකට ඔබේ ඥානය දියුණු කරන්න ඉතින් නම් ලෝකේ දිහා බලන්න. අන්න එවිට පිනුතුනේ ඔබ වචන ඉක්මවා වෙනවා, සියලු ආගම් ඉක්මවා දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ආගම් කියන්නේ සංකල්ප. සංකල්ප ඉක්මවා ලෝකෙ දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ආගම් කියන්නේ දෘෂ්ටි. දෘෂ්ටි ඉක්මවා දකින්න කෙනෙක් බවට පත් වෙනවා. බුද්ධ ආගම නෙමෙයි කියන්නේ. යේ ධම්මා හේතුඵලව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හේතුඵල ධහම. ඒ හේතුඵල නිරෝධය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධහමට කියන උත්තම වචනය තමයි තථාගත. බුදුරජාණන් වහන්සේ බහැරකින්න යමෙක් ගිහිල්ලා ආයෙන විට ඔහුගෙන් විමසුවොත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ අපි තථාගතයන් වහන්සේ බහැරකින්න කියන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන තථාගත ධර්මය ආගමනේ තථාගත ධර්මයේ ආගමත්මක ආගම් ලෝකේ දිනන 700 800ක් විතර ආගම් මතවාදී දෘෂ්ටි දුහාමුදුරු දෘෂ්ටි නෑ මතවාදී නෑ මේ විශ්ව න්‍යාය පොදු මානසිකත්වය මනෝවිද්‍යාව උපදවලා ලෝක සත්‍ය වෙන්නවා මොකද්ද වෙලා තියෙන්නේ මිනිස්සේ ඒ නිසා තථාගතයන් වහන්සේ තථාගත ධර්මයේ දේශනා කරනවා. තථාගත තත්තාකාරය. මොකද්ද පවතින ආකාරය? මොකද්ද තත්තාකාරය කියන්නේ? මොකද්ද ලෝකේ පවතින ස්වභාවය කියලා කියන්නේ? ඒක හරි වටින දෙයක්. පින්වතුනි මේ ලෝකේ දුක කියලා එකක් පවතින්නේ නැහැ. සැප කියලා එකක් පස්සේ යන නිසා තමයි දුක කියලා එකක් ලැබෙන්නේ. නැත්නම් දුකක් නෑ. සැප කියලා නිකුත් නෑ. සැප කියලා නම් කරගත්ත එක දෙයක් පස්සේ අපි යනවා. එතකොට ඒක අපි සැපයි කියලා හිතනවා. මේ ලෝකේ එකම දෙයක්ද හැමෝම සැප කරගන්නේ? එක්කෙනෙක් හිතනවා මේ ඈත ගමෙන් කොළඹට ඇවිල්ලා කොළඹ මේ ප්‍රදේශයේ ගයක් අරගෙන ජීවිතයක් ගත කරන්න නැත්නම් සුපිරි කියලා. මෙහි කොන්ක්‍රීට් බෙරියත් රිංගල ඉන්න කට්ටිය හිතනවා අනේ කොච්චර ලස්සන පරිසරයක්ද අර ඈත ගමකදී ඇල්ලක් තියෙන වෙල්යායක් තියෙන ප්‍රදේශයක පොඩි ගයක් හදාගෙන අනේ මට ඉන්නේ නැත්නම් වගේ ජීවිතේ අවසන් කාලය හරි මොනතරම් භාග්‍යයක්ද කොහෙද ඉතින් සැපදී හිතනද මෙයා දිය ඇල්ලක් ළඟ කැලේ වෙලක් මැද හිතනවා ඉන්නේ නැත්නම් කියලා එයා හිතන කොළඹ ගයක් අරගෙන ඉන්නේ නැත්නම් සැප හොයනවා රටින් රටට ගිහින් හොයාගන්න බැහැ විගතේ ධර්මයේ තුලින්ම පමණයි සැප තෝරගන්නේ. සුවගන්න පුළුවන් කන්නේ මෙල කොහෙවත් සම්බන්ධ. ඒක දේශනා කරේ සියලු සැප භුක්ති විඳපු රාම්‍ය සුරාම්‍ය සුභ මාලිකාවල සැප විඳපු මේ රාජ කුමාරයෙක් මේ කියන ධර්මය. සැප හොයන්න බෑ ධර්මයෙන් විතරයි සැප හොයාගන්න පුළුවන්. මනස අවබෝධ කරගැනීමේ මේ අපි පාවිච්චි කරන මනස ඔබේ මනස ඔබ ඔබේ මොළේ සහ ක්‍රියාකාරීත්වයට වඩා ඔබෙන් පවතින. මේ මනසේ ලොකු බලපෑමක් තියෙනවා. මේ මනස සෑහීමකට පත් කරන්න සතුටෙන් තියන්න මොන තරම් උත්සාහ කළත් ඒක හරි අභූසත් වෙන කාර්යයක්. මොනම දෙයකින්ම සෑහීමකට පත් වෙන්නේ නැහැ. උදාහරණයක් දක්වන මහණෙනි මහා සාගරයේ කවදක හරි පිරෙයි මේ මනස පිරෙන එකක් නැහැ. වාගේ මේ මනස පිරෙන්නේ. එහෙම ස්වභාවයක් තේරෙන්නේ නැද්ද ඔබේ මනසෙන්? ඒ ස්වභාවයක් තේරෙන්න ඕන. මනස ගැන විමසුම් නැතකින් බලාගෙන ඉඳියනම් තේරෙන්න ඕන නැත්තම් ඉතින් ධනය පස්සේම ධනය පස්සේම එහෙම නැත්තම් නිලේ පස්සේම නිලේ පස්සේම දුවල 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 කෙලවරක් නෑ. ඒක දුවල දුවල බලයි මොකද්ද කෙලවර තියෙන්නේ කියලා කෙලවරක් නෑ. අවශ්‍යයි සම්මුතියට අවශ්‍යයි හැම දේම පැවැත්මට සිව්පසෙට මා සංඝරත්නයටත් උඩට ඒක තියෙනවා හැබැයි ඒක ආත්මීය කරගන්න පරමාර්ථය කරගන්න එපා ධනය බලය නිලය ආත්මීය කරගන්න එපා පරමාර්ථය කරගන්න එපා ඒ තුලින් වැදවිලා ඒ තුලින් උද්දච්චකම් හදාගෙන ඉන්න එපා හිටියොත් ඒක මොකද වෙන්නේ අවසානේ ගොඩාක් අල්මේ ප්‍රදේශයේම ඉන්න මං ඉස්සර වැඩි හිටියේ මෙතන එහා පැත්තේ කොළපහත විපස්සනාවේ ඒ වැඩි ඉන්න කාලේ මේ පළාතේ ඉන්න ප්‍රබුද්ධ කෙනෙක් ඇවිල්ලා මට සංවේගයෙන් මතක් කළා එයාට දැන් පිළිකාවක් ඇවිල්ලා තව අපහසුතාවක් වුණා මාස 4ක් ජීවත් වෙන්නේ ඊට පස්සේ මම මැරෙනවා කියලා වෛද්‍යවරු කියලා තියෙනවා මයිදී බල ටිකක් කිව්වා. බල ටිකක් කිව්වාම හිත හොඳට පැහැදිලා හිත දිනා ගිහිල්ලා සතුටක් ඇති වෙලා මහා ප්‍රබෝධයක් එතුමාට ඇති වෙලා තියෙනවා. ඉතින් එතුමා කිව්ව කතාවක් තමයි ස්වාමීන් වහන්සේ අපි ඉස්සර අපි ඉදිමිලා හිටියේ. බලයේ තිබුණා අපිට. ධනයේ තිබුණා ඇති වෙන්න. ඒ කාඩවත් බය වුණේ හාමුදුරුවත් අපිට සර් කිව්වා. අපි ගියාම හාමුදුරුවෝ වාඩි වෙන පුළුවන්ම අපිට දුන්න වාඩි වෙන්න. අපි එහෙම හිටියේ. හාමුදුරුවෝ පාලනය කරගෙන හිටියේ. ඔය ගොඩාක් නිලේ බලේ දේවල් වලින් ඉදිමිච්ච අය හැමෝම එහෙම තමයි. එයාතු කියනවා දැන් වෙනදට වඩා හාමුදුරුවරු මට ලස්සනට පේනවා. වෙනදට වඩා ස්වාමින් වහන්සේලාට මට ගෞරවයක් හිතෙනවා. දැන් මට හැම දෙයක්ම හොඳට ලස්සනට පේනවා. බෝධි වහන්සේ ලස්සනට පේනවා, බුදුහාමුදුරුවෝ ලස්සනට පේනවා. ඒත් මම දැන් ප්‍රමාද වැඩි. තව මාස 5යි 6යි. ප්‍රමාද වැඩි ස්වාමීන් මට අනුකම්පා කළ දහමක් දේශනා කරන්න. ඒවරු කතා කරන්නත් හරි අමාරුයි ඔහුගේ අසනීපේ තත්ත්වය නිසා. ඉතින් මං කුංචි භාවනාවක් දුන්නා. උකු ජීවිතේ තේරුම් ගන්න දහමක් කියන්න බෑ. දවයන්තේ අවකාශය තියෙනවා. මේ ගැඹුරු දහමක් මට මේ පැයට ගොනු කරන්න බෑ පිටුතුනේ. ඔබට සමාවෙන්න. ඒක කරන්න බෑ. මොකද සාසනේ ධර්මය සාසන ධර්මය මහා සාගරය වගේ හරි ගැඹුරු දෙයක් ජීවිතයේ අවසාන කාලේ ලඟ වෙන්න කලින් දැම්ම ඉඳලා පටන් ගන්න තරුණ කාලේ ඉඳලා මැදිරියේ ඉඳලා ওই ඉන්න වයසේ ඉඳලා පටන් ගන්න හිමින් තථාගතයන් වහන්සේගේ සැබෑ දර්ශනය මොකක්ද කියලා හොයාගෙන යන්න රස්සාව කරන ගමන් ගේ දොර හදන ගමන් දරු මල්ලු කරන ගමන් ගෙදර කෑම වෙන ගමන් දර්ශනය අහගෙන අහගෙන යන්න වෙනස් වෙනවා ජීවිතේ දැන් අන්තර්ජාලයේ තියෙන ලෝකෙ ඉන්න ඕන දර්ශනයේ YouTube එකේ ආව බලාගන්න පුළුවන් මොන තරම් වාසියක්ද ඉස්සෙල්ලා අපි පොතක් හොයාගෙන යන මොන තරම් දුක් විඳිනවද දැන් ලෝකෙ ඉන්න ඉහළම දාර්ශනිකයා හොයාගන්න පුළුවන් නූතන ජීවිතයේ ඉන්නේ කවුද කියලා හොයාගන්න පුළුවන් හොයාගන්න ශ්‍රවණය කරන්න අහන්න බලන්න තේරුම් ගන්න උත්සාහ කරන්න කවුද මේ මම කවුද කියලා ඔබ පූර්ණත්වයක සිටිනම් කමක් ඔබ පූර්ණත්වයටපත් නොවි සිටිනම් දහම ඔබට පිළිසරණ වරු ඇති. ඊට පස්සේ මම ඔබට දුන්නු තුන්චි භාවනාවක් දුන්නා. මොකක්ද භාවනාව? ඔබතුමා පොඩි පුටුවක් අරගෙන ඇවිල්ලා බෝධින් වහන්සේට නුදුරින් පුටුවක් තියාගෙන ඒ පුටුවේ වාඩි වෙලා බෝධීන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා පැයක් පමණ. දවසට. ඉතින් මෙතුම මේක කිව්වහම මෙතුම කල්පනා කරලා තියෙනවා මේ හාමුදුරු මං ගැන දන්නේ නැහැ. මම කවුද කියලා දන්නේ නැහැ. මම මොන තරම් උගත් කෙනෙක්ද කියලා දන්නේ නැහැ. ඒකයි මට ඔය වගේ සරල භාවනාවක් දුන්නේ. ඕක දවස් දෙකක් නුරුස්සන ගතියෙන් ඉඳලා හිතලා ඊට පස්සේ හිතලා තියෙන නෑ නෑ මට ඒ හාමුදුරු හරි කරුණාවෙන් මේක කිව්වේ මං එහෙම හිතන එක වැරදි කරලා බලන්න ඕන මොකද වෙන්නේ කියලා. ඒතුමා දවස් දෙකකට තුනකට පස්සේ ඇවිල්ලා මාත් දැක්කා කුඩුවත් යාගෙන වාඩි වෙලා බෝධි වහන්සේ දිහා බලන්න. එතුමා කියන ලෝකේ තියෙන හොඳම භාවනා හාමුදුරුවනේ මගේ හිතේ තිබුණු ප්‍රශ්න සියල්ලක්ම නැති වෙලා ගියා. මරණයට උනත් මුහුණ දෙන්න පුළුවන් හිතක් ගන්න. නිදහස් වෙලා තියෙනවා. මගේ ජීවිතේ කරන ලද මම හොඳ පින්කම් තිබිලා තියෙනවා. සෑහෙන. නමුත් ඒවා පින්කම් වශයෙන් නෙමෙයි උද්දච්චකම් වශයෙන් මම ඇති කරගෙන හිටියේ. ඒවා සැබවින්ම පින්කම් කියලා මට තේරෙන්න පටන් ගත්තා. ආදි වශයෙන් ඒ භාවනාව පිළිබඳ අගේ කිරීම සිද්ධ කළා. ඒ වගේ භාවනාවට ඇතුළත්වා කාර්යයන්ගේ යෙමෙන් සමුගෙන ගියා. ඒ වගේ පිනතුනේ සංවේගයටපත් වෙන කරුණු තියාගන්න එපා. කල්යාණ මිත්‍රත්වයේ සුවාගන්න, සද්ධර්මයේ සුවාගන්න, නුවණින් යෝනිසෝ මානසිකාරය කරන්න, ගැඹුරින් හිතා බලන්න, ජීවිතය අඳුරගන්න, මායාවෙන් ගැලවෙන්න, මනසින් නික්මෙන්න, ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවන්න කතාවක ධර්මයට පිළිසෙන්න. කතාවක ධර්මයේ තියෙන පින්නතුනේ ගොඩාක් තේරෙන්නේ කියලා තියෙනවා. ඒක ගැඹුරින් හිතන්න. දැන් ඔය කතාවක ධර්මයේ කතා කරලා අකාලිකයි කියන වචනේවත් දන්නවද? දන්නේ නැහැ. හැම කල්හි මුතුරා හැම කාලෙකමයි පිට නොවු කියලා. මම නෑ ඒ පුරුල්ලාර්ථයක් තියෙන. කාය සහ කාලයෙන් තොර මැනිය හැකි සහ මැනිය නොහැකි, ගණනය කළ හැකි හා ගණනය කළ නොහැකි පරාසයන් දෙකක්, ලෝකයේ සහ ලෝකෝත්තර භාවයේ පිළිබඳ විග්‍රහයක්. පිළිතුරේ හැමදාම දහවල් වෙනවා. දැන් අවස් භාගය අපි බුද්ධ වූ හැමදාම රාත්‍රී උදායි ආයි උදෑස නැති වෙනවා, ආයි රාත්‍රී උදා වෙනවා. දකින දැක්මට අනුව නම් ඔබට හිතෙනවා ඇති ජීවිතය කියන්නේ මෙච්චරයි. අන්ධකාරය සහ ආලෝකය, රාත්‍රිය හා දහවල, ඊට වැඩි දෙයක් ලෝකේ නැහැ. ඊට වැඩිය දෙයක් ලෝතුරා බුදු කෙනෙක් මාකට මේ අන්ධකාරයට සාපේක්ෂිත නොවන, මේ ආලෝකයට සාපේක්ෂිත නොවන දහමක් සාගත. අන්ධකාරය සහ ආලෝකය නොමැති ප්‍රභාවත් ස්වභාවයක් බුදු පියාණන් වහන්සේ සාගත. ඔබට ඒ පිළිබඳව විශ්ය වෙනවද? තේරෙන්නේ නැහැ. ඒකට හේතුව ඔබ තාම ඉන්ද්‍රිය සාපේක්ෂිතයි. ඉන්ද්‍රිය සාපේක්ෂිතයි කියන්නේ ඉන්ද්‍රියට අනුකූලව, ඉන්ද්‍රියට සමාන්තරවම පමණක් ලෝකේ බලන නිසා. ඉදහයින් ලෝකයක් තියෙනවා කියලා තේරුම් ගන්න මහන්සිය. අන්නේ ලෝකෙට පිවිසලා මේ ලෝකෙ දිහා බලත් තමයි මේ ලෝකේ මිනිස්සයන්ට පිස්සු කියලා තේරෙන්නේ. සබ්බේ පුදජන උම්මත්තක කවුරුත් අපි පිළිගන්න කැමති නැහැ. අපිට පිස්සු තියෙනවා කියලා ඕගොල්ලෝ පිස්සු කිව්ව පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. පිස්සව නොබට පිස්සේ, පිස්සට නොබව පිස්සේ. අපි ලෝක පිස්සට විසෝ කියනවා, පිස්සු අපිට පිස්සු. හැබැයි අපි ඔක්කොටම පිස්සු තියෙනවා. ඒක තේරුම් ගන්න නම් මේ ඉන්ද්‍රිය මායාවෙන් ගැලවිලා ජීවිතේ දිහා බලන්න ඕන. එතකොට තේරෙයි මගේ අතීතයේ ඇත්තටම පිස්සු තිබ්බා කියලා. දහම ටිකක් ගැඹුරු වැඩි, බර වැඩි කියලා හිතන්නත් පුළුවන්. නමුත් මේ මොලේ තියෙන්නේ මහ මොලේ විශාල ස්නායු පද්ධති කොටසක් තියෙන මේක වෙහෙසමයි. විද්‍යාඥයන් බලන මිනිස්සුගේ මහ මොළේ හැදිලා තියෙන වැඩ ගැඹුර 100.9 1 2 10ක්වත් නෑ. මෙන්න මේ මහා මොලේ සහිතව ඉපදිලා තියෙන නිවන කියන එක දකින් අවබෝධ කරගන්න විමසුන් නුවණ වඩන්න විදර්ශනා කරන තරමට චින්තාමේ ප්‍රඥාව ඇති කරගන්න තරමට තමයි පින්නතුනි මේ මහා මොලේ ක්‍රියාකාරීත්වය අවදීන හිතන්න පුරුදු වෙන තරමට ගැඹුරින් හිතන්න පුරුදු වෙන තරමට මේ මහා මොලේ ක්‍රියාකාරීත්වය අවදීන හිතන්නේ නැතුව කොහේ පාවිලි පාවිලි දෙන්න වඩිනා කමක් නැතුව අනිත් සත්තු වගේම කන්න පොරන වගේ පොරන ගන්න රස්සාව ආයෙ මිනිස්සුන්ට මොනවා හරි සර්විස් එකක් කරනවා තමයි මිනිස්සුන්ට මිනිස්සු සර්විස් එකක් කරන එක නම් ඇත්ත හැබැයි මේ මිනිස්සයා විතර මේ මිහි කලේ විනාශ කරන සතෙක් තව ලෝකෙම නැහැ මනුෂ්‍ය සතා පෘථුවියම විනාශ කරනවා අපේ පොඩි දරුවෙක් අර අඟහරු ලෝකේ සිතුවමක් අරගෙන ගල්ලා ගිහුවහම මොකද්ද මේ තාත්ති කියලා කිව්වොත් තාත්ත කිව්ව මේ මේ තමයි සංවර්ධනීය වී අවසන් වෙච්ච ලෝකයක් කියලා. එහෙනම් උපරිම සංවර්ධනීය වෙලා ඉවරයි ඔක්කොම. ඒ කියන්නේ ගහ කොළ වැල් මුස්න ඔක්කොම කොන්ක්‍රීට් එක ඉවරයි ලෝකේ. ඒ නිසා අපිට අපිව තේරුම් ගන්න තා කෙටි කාලය දෙන ඔය කෙටි කාලය දෙන ජීවිතේ තේරුම් ගන්න හොඳ නැහැ. ශක්තිය ලැබෙනවා.